ප්‍රශ්නාංක 8 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා අධ්‍යාපන ඇමතුමාගෙන් අසමට.
ගරු නියෝජිත නායකතුමනි, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක නැත. අංක 1185 ලේරක් 38 සහ 2014 10 23 දිනේදී ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.2 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන් ඩිප්ලෝමා ධාරීන් ගුරු පුහුණු ධාරීන් උපාධි ධාරීන් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන පවතී. මේ වන විට ඩිප්ලෝමා ධාරීන් උපාධි ධාරීන් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින අතර උපාධිධාරීන් පමණක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් මෙතෙක් ගෙන නොමැත. දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර ඔව්. අංක 1185 ලේරක් 38 සහ 2014 10 23 දින ඇති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා පරිදි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් හැර ගුරු සේවයට බඳවා ගන්නා සෑම අයෙකුටම දින 21ක සමාරම්භක පුහුණුවක් නේවාසිකව ලබා දිය යුතුය. ඒ අනුව සෑම නව බඳවා ගැනීමකදීම සමාරම්භක පුහුණුව ලබා දෙනු ලැබේ. මේ අවස්ථාවේදී ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරන උපාධිධාරීන් සඳහාද වසර 1ක පූර්ව සේවා පුහුණු පාඨමාලාවක් ලබා දීමට කටයුතු කරමින් පවතී. 3. පිළිතුර ඔව්. උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර එම නිවේදනයෙන් ඒ විෂයන් සඳහා සම්පූර්ණක තිබිය යුතු සුදුසුකම් ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව එම සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම් කරවන්න අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. මෙම සුදුසුකම සාමාන්‍ය සමුක පරීක්ෂණ අවස්ථාවේදී පරීක්ෂා කරනු ලැබේ. තවද තෝරාගනු ලබන මාධ්‍යයට අදාළව ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙම පරීක්ෂණයන්ගෙන් ගුරුවරයෙක් සතු විය යුතු කුසලතා පිළිබඳව පරීක්ෂණයට ලක් කරනු ලැබේ. ආයන්න පිළිතුර ඔව්. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාමාර්ග කීපයක් ගෙන ඇත. එය ලේඛනය මගින් තිනොම මැවුණුම 1 සහ 2 ගරු මන්ත්‍රීතුමාට පරිශීලනය කරන්න පුළුවන්. යෝජිත නව විෂයමාලාව තුළ සිසුන්ගේ හැකියාව හා ලැදියාව අනුව මූලික වෘත්තීය නිපුණතාවයක් හඳුනා ගැනීමටත් ඒ අනුව අදාළ ක්ෂේත්‍රයේ යටතේ වැඩිදුර අධ්‍යාපන අවස්ථා හඳුනා දීමටත් යෝජනා කර ඇත. මේ අනුව සෑම විශේෂත්‍රයක් යටතේ හඳුන්වා දී ඇති වැඩිදුර ඉගෙනුම් මොඩියුල මෙම තාක්ෂණවේදී විෂය යටතේ විශේෂයෙන් හඳුන්වා දී ඇති වෘත්තීය අධ්‍යාපන මොඩියුල මගින් වෘත්තීය මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබේ. මෙම මොඩියුල සකස් කිරීම සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා අදාළ එක්ෙක් වෘත්තීය ක්ෂේත්‍ර හව කර්මාන්තවල ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන ඇත. මීට අමතරව හයශ්‍රේණිය සිට ඉහළට සිසුන්ට වෘත්තීය මාර්ග උපදේශන ලබා දීමටත් වෘත්තීය පුහුණු වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශ සඳහා අවස්ථා පුරුදු කිරීමටත් සැලසුම් සකස් කර ඇත. 2. පිළිතුර නැත. රටේ පවතින වර්තමාන ආර්ථික වාතාවරණය තුළ ගුරුවරුන් බඳවා ගැනීමේ හැකියාව වෙන් කර තිබෙන ප්‍රතිපාදන වලින් පරිබාහිරව කළ නොහැකි බැවින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතුරින් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත නිලධාරීන්ගේ සුසුකම්ලත් උපාධිධාරීන් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා වන වෘත්තීය විෂයන් සඳහා හා තාක්ෂණවේදී විෂය ධාරාවට බඳවා ගැනීමට නියමිතයි. මේට අමතරව මෙවිට ගුරු සේවයේ කටයුතු කරන ගුරුවරුන් සඳහා සුසුකම් අනුව ශ්‍රේණිගත කිරීම සුදුකොට තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ හා අනිකුත් වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන මගින් න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පුහුණු ලබා දී වෘත්තීය විෂය ධාරාවට අවශ්‍ය වන ගුරුන් පුහුණු කර ගැනීම සඳහා යෝජනා සකස් කර ඇත. 3. පිළිතුර ඔව්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී පළමුව පාරිසදක බලකා දෙකක් මගින් යෝජනා ඉදිරිපත් කර මහජන අදහස් ලබාගෙන ඇත. ඒ අනුව දැනට නියම ව්‍යාපෘතිය සඳහා කටයුතු කිරීමට සැලසුම් කර ඇත. මේට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර අතර ව්‍යුහාත්මක වෙනස්කම් පරිපාලන ක්ෂේත්‍රයේ කිරීම සඳහා ගරු මන්ත්‍රීතුමන්ලගෙන් අදහස් ලබාගෙන ඇත. විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය ඒ සම්පත්දායකින් සමග දැනට කටයුතු කරගෙන යනු ලැබේ. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න දෙකක් දෙකෙන් එකක් මම අහන එකක් වීරසුමන මහත්මයා අහන්නේ. මම මගේ ප්‍රශ්න අහන්නම්. ගරු ඇමතුමනි, මම මෙයින් අදහස් කරන්නේ උපාධිධාරී උපාධියක් තිබුණු පළියට පාසලක උගන්වන්න පුළුවන්කමක් නැහැ. මේ වෙනකොටත් DO ලා පන්දිකාමලට ගිහිලා අධ්‍යාපන කටයුතු කරනවා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනය තුළ සංගීත, නැටුම්, ක්‍රීඩාදී ගුරුවරු බඳව ගන්න නැතුව විද්‍යාපීඨගෙන ගුරුවරයෙකුට මේ සියලු පුහුණුව ලබා දීලා තමයි ප්‍රාථමික පන්තියට යොමු කරන්නේ. එතකොට ළමයාගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරනවට අර මූලික දැනුමක් නැති උපාධියක් තියෙන කෙනෙක් එකපාරට පන්ති කාමරයකට ගියොත් එහෙම ළමයාගේ පූර්ව ළමාවිය සංවර්ධනය වීම අඩාල වෙනවා. ඒ නිසා මම ඔබතුමායෙන් අහන්නේ, එහෙමනම් උපාධිධාරී කෙනෙක් ගුරු වෘත්තියට එනවනම් ඔහුට පුහුණු කරලා ගුරුවරයෙක් බවට සහතිකයක් ලබා දීලා එක්ක පන්ති කාමරයට දාන්න ඕන. එහෙම නැත්නම් මේ ප්‍රාථමික පන්ති සඳහා විද්‍යාපීඨවලින් පුහුණු ලැබපු ගුරුවරු පමණක් යොදවන්න ඕන. මොකද ළමයාගේ පූර්ව ළමාවිය එහෙම නැති වුණොත් දරුවාගේ වැඩෙන්නේ නැති නිසා. ඉතින් මේ අද දරුවා සහභාගී වෙලා මම වඩාම සාධනීය උත්තරයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ විද්‍යාපීඨ අධ්‍යාපන විද්‍යාපීඨ ඇතිකලේ 1985 පණති. වර්තමාන ගරු ජනාධිපතිතුමා අධ්‍යාපන මැතිවරණයට කටයුතු කරද්දී තමයි ජාතික අධ්‍යාපන ආයතනය පිහිටෙව්වේ ජපානයේ ආධාර යටතේ. ඒ වගේම ගුරු සේවා ව්‍යවස්ථාවට සමගාමීව ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් හැටියට බඳවා ගන්නා වර්ෂයට පෙරාතුවම වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ එක් එක් විෂය ධාරාවන් වලට තිබෙන්නා වූ ඉසෙඩ්ඩාගේ මත ගැසට් නිවේදනය අනුව ඉල්ලුම් කරන ශික්ෂණලාභී අපේක්ෂකින්ට මෙරිට් කුසලතා මත සහ දිස්ත්‍රික් පදනම් මත බඳවන ගන්නවා ඒ ප්‍රතිශතයන් අනුව. ඒ ඇයට අවුරුදු දෙකක් න්‍යායාත්මක පුහුණුව සහ අවුරුද්දක ප්‍රායෝගික පුහුණුව ලබා දීලා ප්‍රධාන විෂයට අමතරව තව විෂයන් 32ක් පමණ සාමාන්‍යයෙන් පුහුණු කරන. ඒ ප්‍රධාන විෂයක් තමයි අධ්‍යාපන මනෝවිද්‍යාව. ඒ තුලින් තමයි දරුවෙක්ගේ මානසික මට්ටමට ගිහිල්ලා කොහොමද දරුවා හඳුනාගෙන මේ අධ්‍යාපනය ලබා දෙන්නේ කියන කාරණය. ඒක ඉතාම සාර්ථකව මේ කාලය පුරාම විද්‍යාපීඨවලින් පිට වූ ශික්ෂණ ඩිප්ලෝමා ධාරීන් ඉතාම සාර්ථකව ඒ කටයුතු කරගෙන යනවා. බැචස් දෙකක්, කණ්ඩායම් දෙකක් එකවර ගන්න සිදුනා COVID-19 නිසා පසුගිය කාලයේදී. ඒ කණ්ඩායම් දෙකේම ප්‍රතිඵල නිකුත් කළා. මැයි 15ට පෙර පත්තිම් ලබා දීමේ කටයුතු මේ දිනවල කටයුතු කරගෙන යනවා. ජාතික පාසල් වලට ගුරු තුලණයෙන් පස්සේ ඇතිවෙන පුරප්පාඩු සඳහාත්, එතෙක් තිබුණු පුරප්පාඩු සඳහාත් මෙරිට් පාස් සහ ක්‍රෙඩිට් පාස් තියෙන අයට අවස්ථාව දීලා තිනවා තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න ඒ අයට ඒ අදාළ දිස්ත්‍රික්ක සහ පාසල් අනුව. ඉන් පස්සේ ඒක ඒ පිරිසට අවස්ථාව දීමෙන් සමගම ඉතිරි ඩිප්ලෝමා ධාරීන් ඒගොල්ලෝ බඳවාගත්ත ගැසට් නිවේදනය අනුව ඒ දිස්ත්‍රික්කවලට අදාළව පළාත් 9ටම බෙදා හරිනවා. ඒ ඒ පළාත් වලට අදාළවන්නා වූ ඩිප්ලෝමා ධාරීන් පත්වීම් ලබා දීම ඒක මැයි 15 පෙරට කිරීම සඳහා කඩිනමින් මේ අවස්ථාව කටයුතු කරගෙන යනවා. ඒ වගේම උපාධි ධාරීන්ගේ ගුරු හිඟයක් තිබුණා. විශේෂයෙන්ම විද්‍යාව, ගණිත, තාක්ෂණ, භාෂා වැනි විෂයන් සඳහා කෙසේ වෙතත් ප්‍රතිපාදන වෙන් වී නොමැති නිසා උපාධිධාරීන් බඳවා ගැනීමට 22,000ක් 2019 බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගෙන් වරණයකින් තොරව පාසල් ගත කරලා තිබුණා. පාසල් වලට ස්ථානගත කරලා තිබුණා. ඒ ස්ථානගත කරලා තිබුණේ ඒ සියලු දෙනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන සංවර්ධන නිලධාරීන් හැටියට පාසල් වලට යවලා තිබුණා යම් පුහුණුවක් එක්ක එයාට පුහුණුව ලබා ගන්න. එතෙන්දි වරණයක් තිබුණේ නැහැ. කැමැත්ත අකමැත්ත විමසීමකින් තොරව තමයි මේ කටයුතු සිද්ධ වෙලා තිබුණේ. දැන් කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ තත්ත්වය ඔබතුමා අහන ප්‍රශ්නයට වඩාත් නිවැරදිව ගලපා ගැනීම සඳහා උපාධිධාරීන් පුහුණු කළා ජාතික අධ්‍යාපන ආයතනයෙන් පිරිනමන එක් අවුරුදු පශ්චාත් ඩිප්ලෝමා ධාරීන් හැටියට එයාට අවස්ථාව දීලා අවුරුදු තුනක පරිවාස කාලයකින් පස්සේ ගුරු සේවයේ ස්ථිර පත්වීම ලබා දීමට, එතෙක් සංවර්ධන නිලධාරියෙකුට ලබා ගන්නා රාජ්‍ය සේවයේ වැටුප ලබා ගැනීම සඳහා ඉඩකඩ සලසලා ගැසට් නිවේදන නිකුත් කළා. ඒ විභාගයේ පැවැත්වීමට කටයුතු කළා. මොකද ගුරු සේවා ව්‍යවස්ථාව අනුවත් උපාධිධාරී බඳවගන්නේ අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. පළාත් මට්ටමින් බඳවගන්න පුළුවන්. ජාතික මට්ටමින් බඳවා ගන්නත් පුළුවන්. හැබැයි තරඟ විභාගයක් පවත්වලා තෝරා ගැනීම සහ ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණකින් තමයි ඒ අය බඳවා ගැනීමේ මූලික කටයුතු කරන්නේ. එහෙම කළා අර පුහුණුව ලබා දුන්නාම උපාධිධාරීන් පුහුණු ගුරුවරයෙක් බවට පත් වෙලා ඒ අය පාසල් පද්ධතිය තුළට අන්තර්ග්‍රහණය කරගනු ලබනවා. දැන් මේ ප්‍රයත්නය දරලා මාර්තු මාසේ 24 වෙනි සෙනසුරාදා 25 වෙනි සෙනසුරාදා මගේ මතකයේ හැටියට පරීක්ෂණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කළා තිබුණා. උපාධිධාරීන් 53,000 අයදුම් කළා තිබුණා. මාර්ගගත ක්‍රමයට දිවයින පුරා මධ්‍යස්ථාන 141කදී මේ විභාගයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළා තිබුණා. නමුත් මේ සම්බන්ධයෙන් මම වැඩිදුර කියන්නේ නමුත් සාරාංශය කියන්නම් දල වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් ස්වභාවයේ නඩු කීපයක් ගොනු කළා තිබුණා. මුලින්ම නඩුවක් ගොනු කළා තිබුණා අවුරුදු 40ට වැඩි පිරිසට 45 දක්වා අවස්ථාව දෙන්නයි කියලා. ඒ පිළිබඳව මම ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේ නඩුව ගැන Petitioners Graduate Association Grievance Petitioners are over 40 years of age and as per the Gazette notification published on 27 January 2023 they are not eligible to apply and sit for the competitive examination for the recruitment of graduates in public service to Sri Lanka Teacher Service 2023 ඒතර ඒගොල්ලෝ සහනය බලාපොරොත්තු වෙන relief sought the petitioners prayed for an interim order to permit them and other similarly circumstanced members and development officers who were below the age of 45 years as of 31st of December 2019 to apply and sit for the exam. The Supreme Court order, the court refused leave to proceed on 1st of March 2023. ඒ නිසා තමයි මේ විභාගය 25 වෙනිදාට සූදානම් කළා තිබුණේ. මේ පළවෙනි පෙස්සම මා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියට ගෙන යාමට අවස්ථාව නොදීම නිසා. හැබැයි විභාගයට පැවැත්වීමට දින දෙකකට පෙර තව පෙත්සම් කීපයක් ඉදිරිපත් වුණා. මම ඒක සාරාංශයක් කියන්නම්. Petitioners 18 development officers those who are over 40 years of age. ඒගොල්ලෝ ඉල්ලලා හිටියෙත් 45 දක්වා ඒගොල්ලන්ට අවස්ථාව දෙන්නයි කියලා විභාගයට වාඩි වෙන්නේ. ඒ අතර තව පෙත්සමක් ඉදිරිපත් වුණා 15 දෙනෙක් අවුරුදු 40ට අඩු අය. මේ අයගේ පෙත්සමේ තිබුණේ තමන්ව පුහුණුව සඳහා පාසල් වලට යොමු කළා නම් විභාගයක් තියන්න අවශ්‍යත් නැහැ, සමුක පරීක්ෂණයක් අවශ්‍යත් නැහැ, පත්වීම් දෙන්න කියලා. ඒතර මේක තමයි ඉල්ලීම. හැබැයි මෙවැනි පෙත්සම් කීපයක් 1, 2, 3, 4 පෙත්සම් හතරක් එකට සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීන්දුවක් දුන්නා. විභාගයේ පැවැත්වීම අත්හිටවලා ඒ පිළිබඳව අවසාන තීන්දුව දෙනකන් ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් මේ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එකඟතාවය අපි ඉල්ලලා තිනවා මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත කැඳවලා මේක යම් ආකාරයක විසඳුමකට ගෙන එන්න. ඉතාම කඩිනමයි. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ මෙතෙන්ට අපිට පුහුණු ගුරුවරයෙක් දෙන්න බැරිත් වෙනවා. ඊළඟ කාරණය අවුරුදු 45 දක්වා කෙනෙකුට අවසර දුන්නොත් අවුරුදු 3 පරිවාසයේ හිටියාම පරිවාසයේ අවසන්ට අවුරුදු 48යි. ඒතර රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමේ ප්‍රශ්නේ එතන මතුවෙනවා. ඉතින් මේ කරුණු පෙන්වලා දීලා මේක කඩිනමින් අවසන් කළා. මේ උපාධිධාරීන් අපිට අවශ්‍යයි. ඒක තමයි එතන වරණයක් තියෙනවා අපිට. 53,000 කිල්ලුවාම 20,000 ගන්නකොට දෙකට එකේ අනුපාතයකටත් අපිට තෝරා ගන්න පුළුවන්. ඒතර ඒ පිරිසට අවුරුද්දක ඩිප්ලෝමාව ජාතික අධ්‍යාපනය ඇතුළේ ලබා දීලා ඒ කුහුණු ගුරුවරයෙක් බවට පත් කිරීම ඊළඟට අපි කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේ පිළිබඳව මීට වැඩියෙන් යමක් කියන්න බෑ. මොකද ඒක එහෙම වුණොත් ස්ථාවර නියෝග 36 යටතේ සබ්ජුඩිකේ වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ විභාග වීමට නිමිත කරුණක් පිළිබඳව මීට වඩා කියන්න බෑ. නමුත් නීතිපති උපදෙස් ගන්නවා ඉතාම කඩිනමින් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව වඩාම හොඳින් දන්න ගරු මන්ත්‍රීවරු දෙදෙනෙකුත් ඉන්නවා මේ සභාවේ. දයසිරි ජයසේකර මන්ත්‍රීතුමත් ඒ වගේම චන්දිම විරක්කොඩි මැතිතුමත්. ඒක නිසා නීතිපති උපදෙස් ගන්නවා ඉතාම කඩිනමින් අපි මේ කටයුතු අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා.
වීරසමුණ මන්ත්‍රීවරයා
කතාන නියෝජක කතානායකතුමනි ෆුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් විමසුවා. දෙවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් සභානායකතුමාගෙන් අහන්න කැමතියි. දෙවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට විශේෂයෙන්ම ඔබතුමාගේ ගුරුහිංගය සම්බන්ධව තියෙන ප්‍රධාන කාරණා ඔබතුමා අවබෝධයෙන් ඉන්නවා බරපතල ගුරුහිංගයක් මේ වෙනකොට පැවතිලා තියෙනවා ගුරුවරුන් විශ්‍රාම ගත වීම සහ වෙනත් කාරණා රසක් නිසා නැත්නම් පළාත් සභාවලට පවත්වාගෙන යාමට කලාප අධ්‍යාපන වාසල් පත්වා පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට පත් වෙලා තියෙන එක නිසා ඔය කාරණා ඉතාමත් ඉක්මනින් ඒකඟතාවයන් අධිකරණ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින ගමන්ම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය ඔබතුමා දන්නවා මේ කොවිඩ් අර්බුදයත් එක්ක බරපතලම පීඩාවට පත් වෙච්ච ශිෂ්‍ය පරම්පරාවක් අපේ රටේ ඉන්නේ ඒ ශිෂ්‍ය පරම්පරාව පහුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටියා ඒ උසස් පෙළ විභාගය දැන් ඉවර වෙලා ප්‍රශ්න පත්‍ර බලන්න දැන් මාස දෙකක් කල් වෙනවා ප්‍රශ්න පත්‍ර බලන සිදුවීම සම්බන්ධව දෙපැත්තට අදිනවා හරියට මැද හිර වෙච්ච වෙනා බවට දරුවන් පත් වෙලා තියෙනවා එකපසකින් ආණ්ඩුව අනිත් එක්ක අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යුන්ගේ සංගමය විශ්වවිද්‍යාල ආචාර්යුන්ගේ සංගමයේ ඉදිරිපත් කරන නැතම් යෝජනා සහ ප්‍රශ්න සාධාරණ බව ඇත්ත. නමුත් ඔවුන් බිල්ලට දීලා තියෙන්නේ ඔවුන් දඩමීමා කරගෙන තියෙන්නේ ඔවුන් පීඩාවටපත් කරලා තියෙන්නේ අර පීඩණයටපත් වෙච්ච දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බලන එක. ඒක නිසා ගරු අමාත්‍යවනේ ආණ්ඩුව පහුගිය දාපේ දැක්ක ජනාධිපතිතුමා ඉතාමත් දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ කැත්තර පොල්ලට ඉඳලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ රණ්ඩුව වෙනවා බේරගන්න. හැබැයි මේ දරුවන්ගේ ප්‍රශ්නේ වෙච්ච ප්‍රශ්න පත්‍ර බැලීම කල්යාම තුළ බරපතල ප්‍රශ්න රාශියක්. ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා ඇතම් දරුවන් මානසික ව්‍යාධියන් වලට ලක් වෙලා තියෙනවා ප්‍රතිඵල ලැබීමේ තුල විශේෂ අධ්‍යාපන ආයතන වල pending result වලට ඒ පාඨමාලාව හදාරපු දරුවන් list එකේ වගේ තැන් වල NIBM එකේ වගේ තැන් වල ඒ pending result දෙන්න බලාපොරොත්තු වූ පාඨමාලා හදාරපු දරුවන් අද පාඨමාලා අත්හැරලා දාලා යන සිද්ධල තියෙනවා අතම් මම පෞද්ගලික දන්න දරුවන් මානසික රෝගීන් බවට පත් වෙලා තියෙනවා ඒක නිසා විභාග ප්‍රශ්න පත්‍ර බලන එක මේ මොහොතේ තීරණාත්මක ජාතික වගකීමක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අපි ඉල්ලනවා ඔවුන්ගේ ප්‍රශ්න වෙනවා විසඳගන්න ආණ්ඩුවෙන් ඉල්ලනවා මේකට කැත්තර පොල්ලට ඉන්න නැතුව කරු ඇමැත්තමනේ මේකට විසඳන්න ඔබතුමා යම් උත්සාහය දරනවා ඒ ප්‍රශ්න පත්‍ර බැලීම සම්බන්ධව වර්තමාන තත්ත්වය මොකක්ද කියලා ඔබතුමාගෙන් ප්‍රශ්න ගන්න කැමතියි
භවන්සිත කරු ඇමැත්තමා
කරු
සමබ්බේමන්තුමා ඒ ප්‍රශ්නට අදාළම නම් ඉතාමත් කෙටියෙන් කියන්න
මට අපේ ප්‍රදේශයේ මතුවලා තියෙන ගැටලුව සම්බන්ධ කරු ඇමැත්තමා ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම නක්කවත ජාතික පාසලේ දැන් දවස් දෙකක් තිස්සේ දෙමාපියෝ එළියට බහලා උද්ඝෝෂණය කරනවා විශේෂයෙන්ම ඉන්න විදුහල්පතිවරයා සම්බන්ධයෙන්. අතන මේ විදුහල්පතිවරයා තවලම් පිටියේ අපේ කෝකිලා ගුණවන්ත මන්තුමියගේ ආසනේ ඉඳලා මේ විද්‍යාලයට දාලා තියෙන මේ කොමිෂන් රාජ්‍ය කොමිෂන් සභාව විසින් පත් කරපු පත් කිරීමක්. එතකොට විධිමත් ආකාරයෙන් මේ විදුහල්පතිවරයා අතන මේ පාසල මං හිතන වාහන තත්ත්වෙට පත් කරලා තියෙනවාද? ඉතින් මේ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කරලා මං හිතනවා මේ විද්‍යාලය නැත්නම් යථා තත්ත්වයට පත් කරොත් හොඳයි කියන කාරණය ඔබතුමාගේ අවධානය පිණිස මේ අවස්ථාව යොමු කරන්න සිතේ කැමතියි.
පවෙන් සිතේ කරුවා මත්තුමා. කෝකිලා මන්ත්‍රීතුමිය.
විදුහල්පතිවරයා බස්නාහිර පළාතේ තමයි කලින් හිටියේ. ගිය හැම ඉස්කෝලේකෙම ගහලා පන්නපු විදුහල්පතිවරේ. එක අවසරේ දරුවෙක් ගහකට ගලක් ගහලා අඹ ගහකට අඹ ගෙඩියක් අඩන්න එයාගේ වාහනේ වැදුනා කියලා පොලිසියට ගිය විදුහල්පතිවරේ. ඒකෙන්ද මං හිතනවා නිලධාරීන් මීට වඩා මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරා නම් හොඳයි. හැම පාසලකින්ම දෙමව්පිය උද්ඝෝෂණ කළා ප්‍රශ්න ඇති වෙලා ඉන්කුවරි කරලා තමයි අවසානයේ එළියට ඇවිල්ලා තියෙන්නේ. හින්දා මං හිතනවා දරුවන්ගේ අධ්‍යාපනය ගැන තීන්දුව ගන්නකොට මේ වගේ ඉන්න විදුහල්පතිවරු සම්බන්ධයෙන් ශ්‍රේණිය සමත් වෙනවා. සමත් වුණාට ප්‍රායෝගිකව කරන්න ගියාට පස්සේ අවසානයේ ඉතාමත් පරිපාලන පැත්තෙන් ගත්තම දරුවෝ ගැන හිතලා කටයුතු කරනත් පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා.
බවින්ද ඩල්ලසෑම් ඇතතුමා.
ගරු ඇමතුමනි ඔබතුමාගෙන් අතුරු දෙවෙනි අතුරු ප්‍රශ්නය මතු කරපු විරසිංහ විරසුමන මන්ත්‍රීතුමත් සඳහන් කරපු කාරණාට අදාළව දැන් අපි පාස්කු දින ප්‍රහාරයේ ඉඳලා ගත වෙච්ච වසර තුනේදීම මෙරටේ දැඩිම පීඩනයට මුහුණ දීලා ඉන්න දරුවන් විවාදයක් නෑ. ගරු ඇමතුමා මම දන්නවා පුද්ගලිකවත් පොදුවෙත් මේ පිළිබඳ උත්සාහයක් ගත්තා මේ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන්. අපි කිසිසේත්ම දරුවන් ප්‍රාණාපයට ලබා ගන්නා වූ කිසිදු ව්‍යාපෘතියක හවුල්කරුවන් නෙමෙයි. නමුත් ගරු ඇමතුමනි දැන් ඔබතුමා දන්නවා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගුරුවරයෙක්ට දවසකට උපරිමයෙන් පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ 12 සිට 16ක් දක්වා ප්‍රශ්න පත්‍ර විතරයි. සාමාන්‍ය පෙළ ගත්තොත් 16 සිට 20ක් විතරයි දවසකට පරීක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ඇමතුමා මම විශ්වාස කරන විදිහට භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරේ මේ දැන් තියෙන දීමනාව ගරු නියෝජක තනායතුමනි රුපියල් 175ක වගේ දීමනාවක්. සංගෘත දීමනාවත් මම දන්න තරමින් රුපියල් 2000ක් විතර තියෙනවා. ඒ නිසා ඊටාම නොගැලපෙන දෛනික කම්කරුවෙක්වත් නොලැබෙන මට්ටමේ දීමනාවක් තියෙන්නේ. ඒ නිසා ඇමතුමාගේ උත්සාහය අගය කරනවා. ඒ නිසා ගරු ඇමතුමනි මේ අපි පාර්ලිමේන්තුව විදිහටම මේ ගුරුවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තියෙන සාධාරණ ප්‍රශ්නටත් සංවේදීව ඇහුම්කන් දෙන්නට ඕනේ. සංවේදීව ඇහුම්කන් දෙන්නට ඕනේ කියලා කියන යෝජනාව තමයි මම කරන්නේ. පළවෙනි කාරණේට අපි උපුල් මහේන්ද්‍ර මණ්ඩලතුමා කරපු ප්‍රශ්නට අදාළව ගරු ඇමතුමනේ, දැන් අර විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල පීඨ බවට පත් කරන්නත් උසස් ඩිප්ලෝමා ධාරීන් දැනට බිහි වෙන විද්‍යාපීඨ වලින් උපාධිධාරීන් බවට පත් කරන්නත් මමත් අධ්‍යාපන ඇමතිරා වශයෙන් සිටිද්දී කැබිනට් තීන්දුවක් ගත්තා. මම දන්නවා ඔබතුමා ඒක ඉදිරියට ගෙනියනවා. මේ පිළිබඳවත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. විශේෂයෙන් ගුරුවරුන් රාක්ෂයන් විදියට හඳුන්වන්න හදන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රාක්ෂයන් බිල්ලන් විදියට හඳුන්වන්න නැතුව මේ මැද ඔවුන්ගේ ප්‍රශ්නවලටත් සංවේදීව ඔබතුමා ඒක සංවේදීව ඇහුම්කන් දුන්නා, මධ්‍ය ලක්ෂ්‍ය අත්පත් කරගත්තා. නමුත් දැවැන්ත ව්‍යාපෘතියක් යනවා ගුරුවරුන් රාක්ෂයන් බවට පෙන්වන්න හදන. අනේ නිසා කරුණාකරලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ ඔවුන්ගේ සාධාරණ ප්‍රශ්නටත් කරුණාකරලා මැදිහත් වෙන්න. අපි අපේ පැත්තෙන් විපක්ෂයක් විදිහට ඒකට අවශ්‍ය ඕනම මැදිහත් වීමක් කරන්න සූදානම්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්න තියෙනවා. මම පළමුව වඩා සරල ප්‍රශ්නයකට මේ උත්තරයක් දෙන්නම්. නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිවරයා පත් කළා තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින්. ජාතික පාසල්වල විදුහල්පතිරු පත් කිරීම සිදු කරන්නේ ජාතික පාසල් වර්ගීකරණය වෙලා තියෙනවා. ඒ වර්ගීකරණය අනුව අධ්‍යාපන පරිපාලන සේවයේ එකේ නිලධාරීන් පත් වෙන පාසල්, උදාහරණයක් වශයෙන් රාජකීය විද්‍යාලය, විසාකා විද්‍යාලය, මහාමායක්, මලියදේ වේවැනි පාසල්, ඊළඟට පරිපාලන සේවයේ දෙකේ නිලධාරීන් පත් වෙන පාසල්, ඊට ඊළඟ මට්ටමේ බෙතිමෙන ජාතික පාසල්, ඊළඟට පරිපාලන සේවයේ තුනේ විදුහල්පතිරුන් පත් වෙන පාසල්, ඊටත් අමතරව විදුහල්පති එකේ ශ්‍රේණියේ පත් වෙන විදුහල් හැටියට. දැන් එතකොට මේ ඕනෑම පාසල් වර්ගයක ඇතිවන්නා වූ පුරප්පාඩු වරින් වරට අපි ගැසට් කරනවා. දැන් මේ වෙලාව වෙනකොට පහුගිය කාලේ පුරාවටම පුරප්පාඩු ඇති වෙච්ච, විශ්‍රාම ගැනීම නිසා ඇති වෙච්ච මේ වර්ග හතරෙම පාසල් සංඛ්‍යාව 168ක් අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවලා දැන් මාසෙකට වැඩි. ඒතර ඒ 168න් අපිට දැනට අනුමැතිය ලැබුවේ අධ්‍යාපන පරිපාලන සේවයේ එකේ තියෙන ටික ගැසට් කරන්න. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. ඒතර ටික තියාගෙන ඉන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව. මේ ඉතින් ස්වාධීන කොමිෂන් සභාවනේ. මේවත් එක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට ඒක දැන් වෙනස් වුණා. වෙනස් වුණාම අලුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් පත් වෙලා තියෙනවා. ඉතින් මේ මම මේ පෙන්වුව ඔබතුමන්ලට අපි අමතුරු හැට වැඩ කිරීමේදී තිබෙනා වූ ප්‍රායෝගික දුෂ්කරතාවය අපිට තනි තීන්දුවක් අරන් කරන්න පුළුවන් ඒවා ඉතාම ස්වල්පයි තියෙන්නේ. එතකොට මේ නක්කාවත්ත විදුහලෙත් මීට පෙර මම එන්නටත් පෙර විධිමත් ලෙස ගැසට් කළා පාසල්. ඒ ගැසට් නිවේදනය අනුව සමුග පරීක්ෂණයක් පවත්වලා ඒකේ ලකුණු යවන්න ඕනේ අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපකාවිටුවට. එතනින් තමයි අපිට අනුමත කරලෙවන්නේ පත්තිම් ලබා දීම. ඒතර පත්තිම් ලබා දීම සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව. එහෙම දුන්න පත්තිමක් තමයි නක්කාවත්ත විද්‍යාලයේ ඉන්නේ. විදුහල්පතිතුමා සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපට සිදු කළා නම් තුමා හෝ තුමිය සම්බන්ධයෙන් අපි වෙනම විමර්ශන අංශයක් තියෙනවා. විමර්ශන අංශයෙන් විමර්ශනය කළා අවශ්‍ය නම් අභ්‍යන්තර විගණනාංශයෙන් පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණ වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවලා ඒගොල්ලන්ගේ එකඟතාවය ඇතුව තමයි මේ විදුහල්පතිවරයා මෙතනින් ඉවත් කරන්න වෙන්නේ. ඉතින් මම ඒ විදිහේ ඉල්ලීමක් මට ඉදිරිපත් වුණොත් ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව කටයුතු කළා ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි අපේ මේ දලසලා පෙරම ඇමතුමා කිව්ව මේ පීට. දැන් මේ පීට 19 විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව දැන් අවුරුදු 3ක ඉඳලා එනවා. ඊටත් වැඩි. හැබැයි දැනට තියෙන පනතන් වූ උපාධියක් ඕනනම් දෙන්න, උපාධි මට්ටමට ගේන්න පුළුවන්. හැබැයි ඊට වඩා මෙතන අවශ්‍ය වන්නේ මේ 19ම එකතු කළා විශ්වවිද්‍යාලයක් බවට පත් කළා. National University of Education. ලංකාවේ එහෙම එකක් නැහැ. ඒක සිංගප්පූරුවේ තියෙනවා. සිංගප්පූරුවේ කිසිම ගුරුවරේ මේ ඒ විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා අවුරුදු 5ක පාඨමාලාවක් කළා. 1-5 වර්ණයකින් තමයි සිංගප්පූරුවේ විදුහල් ගුරුවරු තෝරගන්නේ. හැබැයි අපේ දැන් මේ අහඹුවෙන් ස්ථානගත කරපු පිරිස් ඉල්ලනවා පරීක්ෂණයක්වත් නොතිය, සමුග පරීක්ෂණයක්වත් නොතිය පත්තිම් දෙන්න කියලා. මම දන්නේ නැහැ දරුවන්ගේ පැත්තෙන් මේක ওই තරම් සාධාරණ වෙනවද කියන කාරණය. ඉතින් අපිට කටයුතු කරන්න වෙන එක පැත්තකින් ගුරු සේවා ව්‍යවස්ථාව, අනිත් එක දරුවන්ගේට ගුණාත්මක ගුරුවරයෙක් ලබා දීම කියන මේ ප්‍රධාන කරුණුත් එක්ක අපිට අවශ්‍ය වෙන්නේ පුද්ගලයෙකුට රැකියාව දීමෙන් එහාට ගිය කාරණයක්. මේ වෘත්තියකට යන්නේ ගුරු වෘත්තිය හැටියට. වෘත්තියක රැඳෙන්න බෑ දැනුම යාවත් කලින කලේ නැත්නම්. ඒ නිසා තමයි සැසි පවත්වන්න කටයුතු කරලා තින්නේ. සෑම වර්ෂයක මේකට යම් මුදලක් වෙන් වෙනවා. ඉතින් මෙවැනි ක්‍රියාදාමයක් තියෙන ඉතින් නිසා මම ඔබතුමාට පැහැදිලිව කියනවා මේ සම්බන්ධ සංකල්ප පත්‍රිකාව ඊළඟ සති දෙක තුල අමාත්‍ය මණ්ඩලයට යනවා. මේක කිරීමේ මූලික කටයුතු කෙටුපත් කිරීම වෙනම කණ්ඩායමක් විසිනුත් කරගෙන යනවා. ඒ වගේම ගුරු අධ්‍යාපනඥ සේවය මේකට සම්පූර්ණයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අද පෙරවරුත් මම මෙහෙ ඉන්න කලින් හම්බුණා අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්. ඒක නිසා අපි මේ කටයුතු කරගෙන යනවා. ඒකට යම් කාලයක් දෙන්නයි කියන ඉල්ලීමයි මට කරන්න තියෙන්නේ. ඒක විධිමත්ව කරගෙන යන අවශ්‍ය නිසා. ඊළඟ කාරණේ ගරු අපේ දෙනියාය මන්ත්‍රීතුමා
වීරසුමන
ගරු මන්ත්‍රීතුමා හැමදාම ජනතාව පැත්තකින්ද මේ ප්‍රශ්න අහනවා. එතුමාට මම කියන්න ඕනේ මේ අද මතුවලා තිබෙන ප්‍රශ්නේ මම දැක්කේ මාස දෙකකට කලින්. ගරු අගමැතිතුමා ඉන්නවා. එතුමා සාක්ෂි දරනවා ඇති. පළවෙනි සාකච්ඡාව ෆූට එකත් එක්ක මම කළහම පස්සේ පෙබරවාරි මාසේ මුල් සතියේ. ඒතර විභාගයේ ආරම්භ වුණා විතරයි. එතකොට මම එයාත් එක්ක මූලික සාකච්ඡාවක් කළා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේ එතුමාගේ සභාපතිත්වයෙන් දෙවෙනි සාකච්ඡාව තිබ්බා භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, විභාග කොමසාරිස්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සහ ෆූට එකේ විධායක සභාවේ ඒ අය නම් කරපු සමාජිකින් සියලු දෙනාත් එක්ක. ඒ සාකච්ඡාවේදී ප්‍රධාන ඉල්ලීම් හතරක් ඉදිරිපත් වුණා. ඒ ඉල්ලීම් හතරෙන් පළවෙනි එක තමයි බදු ප්‍රතිපත්ති. අනිත් තුන තමයි එක සබෝටිකල් ලීව් ගනිද්දී සප්තවාර්ෂික නිවාඩු ගනිද්දී එයා පැසේජ් එකක් දෙනවා ආණ්ඩුවේ. ඒක නවත්තලා තිබුණා. මහා භාණ්ඩාගාර චක්‍රලේඛනයේ. ඒක ඉවත් කරන්නයි කියන ඉල්ලීම. දෙක 2020-21 කොවිඩ් තිබුණු වර්ෂ දෙකේදී ශිෂ්‍යත්ව ලබා ගත්ත අයට ඒක අවසන් කරන්න බැරි වුණා. ඒ නිසා පත්තිම් ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගලන්ට සමහරුන්ට අවුරුද්දක් ඉල්ලන විදිහට සමහරට දෙකක් දෙන්නයි කියලා. ඒක දෙවෙනි ඉල්ලීම. තුන්වෙනි එක විදේශ විශ්වවිද්‍යාල සමග විශ්වවිද්‍යාලවලට MOU අස්සම් කරන්න පුළුවන් විවිධ ව්‍යාපෘතීන් සහ හුවමාරු කිරීම සඳහා. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කරන්න ඕනේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යොමු කරන්න ඕනේ. ඒකේ ප්‍රශ්නේ මතුනහම ඔය තුනටම පළවෙනි කාරණේ අර බදු ප්‍රතිපත්තිය භාණ්ඩාගාරයට යොමු කළා. ලේකම්තුමා එතන හිටියා. ඉතුරු කරුණු තුනට ඊළඟ සතිය මම කැබිනට් පත්‍රිකාව දැම්. දාලා ඒක ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා. ඒක එදා සම්මත කළා. ඒක භාණ්ඩාගාරයට ගිහිල්ලා චක්‍රේකණයක් විදිහට එන්නේ යම් කාලයක් ගත වුණා. ඊළඟට තව ඉල්ලීම් තුනක් ඉදිරිපත් වුණා. ඒ ඉල්ලීම් තුන තමයි රිසර්ච් ඇලවන්ස්. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට රිසර්ච් ඇලවන්ස් එකක් දෙනවා. රිසර්ච් ඇලවන්ස් එක ඒගොල්ලන්ගේ බේසික් සැලරි එකෙන් 30%. ඒතර ඒකට ඒක අර ටැක්ස් ලැප් එකට අහු වෙනවා 36%. ඒතර රුපියල් 10,000කට ආසන සංඛ්‍යාව රිසර්ච් ඇලවන්ස් උන්ට ඒගොල්ලන්ගෙන් අඩු වෙනවා. දැන් මේක පිළිබඳව මම භාණ්ඩාගාරයට යොමු කළා. ඒකට වෙන ඔල්ටර්නටිව් එකක් දෙන්නයි කියලා ටැක් මේ ඇලවන්ස් එක වෙනස් කළා. ඒකට දාන්නේ නැතුව. ඒතකොට ටැක්ස් ඒගොල්ලන්ට කැපෙන බද්ද වෙනුවට ඒක වෙන තැනකින් ප්‍රතිපූර්ණය වෙනවා. දැන් ඒක භාණ්ඩාගාරය ඒකට මුදලක් අවශ්‍ය වෙන අලුතෙන් ඒ පිළිබඳව ඒගොල්ලෝ අධ්‍යයනය කරගෙන යනවා. මම හිතනවා ඉදිරි කාල සීමාව තුළ ඒකට පිළිතුරක් ලැබෙවි. ඒක මගේ පාලනයෙන් බාහිර දෙයක්. ඊළඟ කිල්ලුවේ මොරිටෝරියම් එක. ඒ කියන්නේ මේ විද්‍යාර්ථීන් ණය අරන් තිනවා. ඒගොල්ලන්ගේ ටැක්ස් එක කැපුණාම ණයව ගෙවා ගන්නවත් පඩියක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමයි ඉන්නෝ. ඔබතුමා කිව්වේ සාධනීය තැනට මම ඒ කරුණු දැනගෙන බැංකු දෙකේ මම ඒගොල්ලන්ට ඉල්ලීමක් කරන්නයි කිව්වා. ඉල්ලීම් ලිපියාවේ 17 වෙනිදා 18 වෙනිදා බැංකු දෙකෙන්ම ජෙනරල් මැනේජර් සර්කියුලර්ස් දෙකක් ඉෂු කළා. ඒක කෙලින්ම ෆූට එකකට දැනුම් දුන්නා. පිළිතුරු ඒගොල්ලන්ට දුන්නා. මාස 6ක මොරිටෝරියම් එක ඕනෑම ශාඛාවකින් බැංකු කළමනාකරුවන් ඉල්ලීම කළාම ලබා දෙන්නයි කියන නිවේදනය නිකුත් කළා. එතකොට ඊළඟ කාරණය රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සම්බන්ධයෙන් විනය පියවර ගන්නයි. ඒක පත්කිරීම බලධාරිය මම නෙවෙයි. ඒක ජනාධිපති. ඒක ජනාධිපති ලේකම් කාර්යාලයට අපි යොමු කරලා තියෙනවා. එතකොට මම පැහැදිලි කරන්නේ මේ ඉදිරිපත් වෙච්ච සියලුම ඉල්ලීම් වලින් අධ්‍යාපන අමාත්‍යංශය හෝ අපේ උපසරියෙන් පිට තින කරුණු තුන හැර ඉතුරු සියල්ලම අපි විසඳගත්තා. ඊටාම සුහදව කූට එකත් එක්ක මම සාකච්ඡා කළා. දුරකථනයෙන් පවා සාකච්ඡා කළා. WhatsApp පැරියා. ඒ සියල්ලම කළා විතරක් නෙමෙයි ප්‍රථම අවස්ථාවේදී ගුරුවරුන්ගේ සංයුක්ත දීමනාව තිබුණේ දිනකට රුපියල් 550යි. ඒක අපි වැඩි කළා 2000 දක්වා සහ කිලෝමීටර 81කට වැඩි දුරකින් එන ගුරුවරුන්ට 2900 දක්වා. ඒතර 3000ක් තමයි දැම්මේ මම කැබිනට් පේපර් එක 2000 සහ 2900 කියන තැනට ආවා. ඊට අමතරව ඔබතුමා මතු කරපු කාරණේ අපිත් පිළිගන්නවා. රුපියල් 175 ප්‍රමාණවත් වෙන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයක් සැලකුණු කරන්න. දවසකට පුළුවන් වැඩිම 15යි. වැඩිම 15යි. සාමාන්‍යයෙන් 10යි. නැත්තම් අසාධාරණයක් වෙන නිසා. ඒ නිසා මේ පිළිබඳව ඒක තමයි මං කිව්වේ. 6යි සමහර ඒවා පුළුවන්. ඉතින් ඒක නිසා මේ කාරණය තේරුම් අරගෙන වෘත්ති සම්පති ඒකාබද්ධ කණ්ඩායමත් එක්කත් එක්ක සාකච්ඡා කළා, විභාග කොමසාරිස්සත් සාකච්ඡා කළා. මේකට ව්‍යාපෘතියක් හදලා උදල් ලබා ගැනීම සඳහා අපි ඒක යවලා තියෙනවා. ඒ අය සුළු දෙනාම මේක දන්නවා. මේක ඉදිරියට ක්‍රියාත්මක වෙනවයි කියන කාරණේ. ඉතින් ඒක නිසා මම මගේ පරිමාවෙන් ගන්න පුළුවන් සීලු ක්‍රියාවන් මාර්ගෙ ඊයේ පෙරේදා නෙවෙයි. මේ ප්‍රශ්නේ ආරම්භ වෙන්න ප්‍රශ්න පත්‍ර ආරම්භ කරන්න තිබුණේ උත්තර පත්‍ර පරීක්ෂා කරන්න පෙබරවාරි 22. නමුත් මම පෙබරවාරි පළවෙනි සතියේ ඉඳලා මේ කාරණයට මැදිහත් වෙලා හිටියා. ඉතින් අද වෙනකොට මේ අපේ මම දැක්ක මන්ත්‍රීතුමාත් ඉතාම සංවේදීව කරුණ ඉදිරිපත් කළා දුන්නා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. බොහෝ මන්ත්‍රීවරු මේ පිළිබඳව මැදිහත් වෙලා මත ප්‍රකාශ කළා, කරුණා කළා මේ කාරණයට මැදිහත් වෙන්නයි කියන කාරණය. දැන් මට ඊයේ විභාග කොමසාරිස්තුමා දැනුම් දුන්නේ ඊයේ කන්ට්‍රෝලින් චීෆ් ප්‍රශ්න පත්‍රයක් බාරව ඉන්න ඒ මහාචාර්යවරු ප්‍රශ්න පත්‍ර 10ක කටයුතු ආරම්භ කරන්න කටයුතු කළා තිනෝ. අනිත් කටයුතු අද ඉඳලා ආරම්භ කරන්න සැලසුම් කළා තිනෝ. ඒ වගේම මට ඊයේ ලිපියක පිටපතක් ලැබුණා ආචාර්ය සංගමෙන් කරුණු කීපයක් සඳහන් කළා. ඒකට මම එයාට සාධනීය පිළිතුරක් යවුවා. ඒ අනුව මම හිතනවා අද මේ ප්‍රශ්නේ විසඳෙයි. ඒ බවට තමයි විභාග කොමසාරිස්තුමා මට දැනුම්
දුන්නේ. බොහොම සිතේ ගර්මන්තවා. ගරු මන්ත්‍රීතුමාල දැන් මේ ප්‍රශ්නෙට විනාඩි 33ක කාලයක් ගිහිල්ලා තියෙනවා. දැන්
මේක සංවේදී ප්‍රශ්නයක්. ඒකින්ද
මන්ත්‍රීතුමාල 3 දෙනෙක් නැගිටලා තියෙනවා. ඒ නිසා මුලින් නැගිටේ මිලන් ජයතිලක මන්ත්‍රීතුමා ඔබතුමා කෙටියෙන් කියන්න.
ගරු ඇමතුමා මම අහන්නේ විශේෂයෙන්ම මේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ ගැටලුවක් සම්බන්ධව මේ යෝගහා පාරමනෝවිද්‍යාවේදී
උපාධිය
සම්බන්ධව ගරු ඇමතුමා ආචාර්යවරු පත් කරලා තියෙන අය ඒ සම්බන්ධ සුදුසුකම් තියෙන අය නෙමෙයි පත් කරලා තියෙන්නේ. විවිධ මැනේජ්මන්ට් ඩිග්‍රි කරපු හා වෙන වෙන පාඨමාලා කරපු අය. ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා ගරු අමාත්‍යතුමනි ඒ සම්බන්ධව කටයුතු කරන්න කියලා. මොකද ඔය අයට දැඩි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොටත්. ඒ පාඨමාලාව ඒ උපාධිය කරන ශිෂ්‍යයන්ට මේ වෙනකොටත් ඒ හේතු කාරණාව කොටගෙන
ගරු මන්ත්‍රී
2021 හෙදපුහුණු පාඨමාලාව ගැසට් කරන්න තිබ්බා. ගරු අමාත්‍යතුමනි ළමයි 4000ක් 5000ක් වගේ ප්‍රමාණයක් ජීව විද්‍යාංශයේ ළමයි මේ නිසා අසීරුතාවයට පත් වෙලා තිබෙනවා. මම ඔබතුමා කෙටියෙන් අහන්නේ මේ හෙදපුහුණු පාඨමාලාව 2021 ගැසට් කරන්න තිබ්බ එක තාම ගැසට් නොකරලා තියෙන ඇයි කියන එක මට කියන්න.
කවිරත්න මන්ත්‍රීතුමනි අවසාන ප්‍රශ්න.
ඔව් අර ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නවද?
මොකද මේක මෙතුමිය ගොඩක් වෙලා මේ ප්‍රශ්නේ අහන්න හිටියේ. මේ මිලන් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරු මම ඔබතුමා මට වාචිකව ඊයේ දැනුම් දුන්නා. මම මේ වෙනකොටත් UGC එකේට දැනුම් දීලා තිනවා මේ පිළිබඳව පරීක්ෂා කළා. අවශ්‍ය පියවර ගන්න නැත්නම් ඉතින් මෙහාට අවශ්‍ය නම් මගේ සහයෝගය මට දැනුම් දෙන්නයි කියන කාරණේ. ඊළඟට අපේ ගරු යාපා මන්ත්‍රීතුමා අහපු කාරණේ මම UGC එකට ওই ප්‍රශ්නේ මීට කලින් ඇවිල්ලා යොමු කළා තිනවා. ඒවා කඩනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමි.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ගරු ඇමතුමා ඔබතුමා ඉන්න ස්ථාවරය ගැන මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ මම හෙලා දකිනවා. මොකද අර දීපල රාජසන්තක කරනවා කියන එක. මොකද ඒකෙදි පැහැදිලි කිරීමක් කරලා මම ප්‍රශ්නෙට එන්නම්. විභාග දෙපාර්තමේන්තුවත්
ප්‍රශ්නේ
තමයි අහන්නේ. මේක කියන්න නැතුව කියන්න බෑ. විභාග දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කියන්නේ දෙපාර්තමේන්තු දෙකක්. එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න අයව හයර් කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ යටතේ මෙවැනි මේ කාර්ය කරගන්න පිරිසක් නැති නිසානේ. දැන් يعني විභාග දෙපාර්තමේන්තුවේ තියෙන විභාගවල උත්තර පත්‍ර බලන්න කියලා ගුරුවරුන්ගේ කාර්ය පටිපාටිය නැහැ. ඒ නිසා තමයි ගෙවීමක් කරලා ගන්නෙ. මෙන්න මේක මම හිතනවා ජනාධිපතිතුමාට අවබෝධ කරලා දෙන්න ඕනි කියන එක. ඉතින් මෙන්න මේකෙදි මම ඔබතුමාට කියනවා මේවැනි තත්ත්වයක් අපිට මීට ඉස්සෙල්ලා උද්ගත වෙලා නැහැ. අර සුනාමි ආවා වගේ කොරෝනා ආවා වගේ තත්ත්වයක් මේක. ඒ නිසා මින් ඉදිරියට මෙහෙම දෙයක් වෙනවා නම් අපි මොකද්ද කරන්නේ කියන එක පිළිබඳව අපි වැඩපිළිවෙලක් ඕනේ. අපේ ගම්වල කතාවක් තියෙනවා තමන්ට කියලා බෙරවායෙක් නැත්තම් නටන්න ලෑස්ති වෙන්න එපා කියලා. මොකද බෙරගහන එක නැවැත්තුවොත් නැටුම නවතින්න වෙනවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේකෙන් පීඩාව විඳින්නේ මේ රටේ දරුවෝ. දැන් ඇඩ්වාන්ස් ලෙවල් මේ සැරේ මාකින් හරියට කරගන්න බැරි වුණොත් මේ අවුරුද්දේ ඇඩ්වාන්ස් ලෙවල් ලැබන අවුරුද්දට යනවා. එතකොට දැන් ඕ ලෙවල් විභාගයේ අපිට තියාගන්න බැරි වෙලා තියෙන්නේ ප්‍රශ්න පත්‍ර ගබඩා කරන්න තැනක් නැති නිසා විභාග දෙපාර්තමේන්තුවේ. එහෙමනම් අපි මේ වෙනකොට තැනක් හොයාගන්න ඕනේ, ආරක්ෂිත තැනක් විභාග දෙපාර්තමේන්තුවේ මේ ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර තියාගන්න. දැන් මේ ඕ ලෙවල් ප්‍රාන්තීය විභාගයේ කරලා ගියේ නැති නිසා අලුත් 11 පන්තියට තැනක් නැහැ. අලුත් 11 පන්තියට ආපු ළමයින් වාඩි වෙන්න පුටුවක් මේසයක් පන්ති කාමරයක් නැහැ. මේක ඇමතිතුමා දීර්ඝ කාලීනව යන ලොකු අර්බුදයක්. දැන් මේ ඕ ලෙවල් විභාගේ තිබ්බේ නැත්තම් මේ අවුරුද්දේ එක අවුරුද්දක උසස් පෙළ නැති වෙනවා. එක අවුරුද්දක නෙවෙයි අවුරුදු දෙකක උසස් පෙළ නැති වෙන්න නියමිතයි මේ තියෙන කටයුත්ත උඩ. එහෙම වුණාම දෙවෙනි වර තුන්වෙනි වර විභාගයට පෙනෙන දරුවන් ලොකු අසාධාරණයක් වෙනවා ඒ අවුරුදු විභාගේ නැති වුණොත්. ඒ නිසා මම ඔබතුමාට බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක අර දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒ නිසා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නේ මම එකයි කිව්වේ මේක මුදල් අමාත්‍යාංශයත් එක්ක විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක්. ඒක එතනින් විසඳ ගන්න. එතකොට ඒක දිනා ගන්න වෙන ක්‍රමයක් හොයාගෙන මේ දරුවන්ගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියන එක තමයි මම මේ වෙලෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලගන්නේ. තමන්ගේ වැටුප සම්බන්ධයෙන් සහ බදු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ එහෙම විසඳ ගන්න. ඊළඟට ගුරුවරුන්ගේ සම්බන්ධයෙන් දලස් අලහප්පෙරුම ඇමෙත්තුමා කිව්ව තැන මම ඉන්නවා. ඒ නිසා ඒ සඳහාත් පෙනී හිටින්න කියන එක කියමින් ඕ ලෙවල් විභාගයේ කඩිනමින් තියන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. මොකද විභාග ප්‍රශ්න පත්‍ර ගබඩා කිරීමේ ප්‍රශ්නේ උඩ නම් මේ ඕ ලෙවල් විභාගයේ කල්යන්නේ ඒකට තැනක් හොයා ගන්න ඕනේ. ඊළඟට මට කියන්න ඕනේ බොහෝ පාසල් වල ගරු ඇමතිතුමා විදුහල්පතිවරුනේ. ඒ කියන්නේ මේ මේ ජාතික පාසල් නෙවෙයි. නමුත් විදුහල්පති ශ්‍රේණිධාරීන් ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඒ අය බාර ගන්න කැමති නැති තත්ත්වයක් තියෙනවා. පාසල හොඳ උදාහරණයක් මම කියන්නම්. දික්කුඹුර විද්‍යාලය. දික්කුඹුර විද්‍යාලයට මාතලේ කලාපයේ විදුහල්පතිවරයෙක් නෑ. මම මේ උදාහරණයක් කිව්වේ. හැබැයි විදුහල්පති ශ්‍රේණිධාරීන් පාසල්වල ගුරුවරු හැටියට වැඩ කරනවා. ඒ නිසා මේක වළක්වා ගන්නට ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ස්තුතියි. ගරු ඇමතිතුමා. තරසබලා.
වැදගත් කාරණාවක් නිසා මම හිතනවා නියෝජක තනතුමා සභාවේ අවකාශය දෙයි මේ දරුවන්ගේ මේ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් නිසා. මම යෝජනාවක් විදිහට කරන්න කැමතියි. මේ ඔබතුමා දන්නවා ලක්ෂ 6 ලක්ෂයකට වැඩිය ඔලිවලින් එහාට යන විද්‍යාඥයෝ හිර වෙලා ඉන්න වෙලාවේ මේක සලකා බලන්න යෝජනාවක් විදියට. ඇයි ඇමතුමා අපිට බැරි මේ වර්ෂයේ එක වර්ෂයක අපි සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් දුන්නොත් උසස් පෙළ හැදෑරීම සඳහා සියලු සුදුසුකම් සපුරා ඇත කියලා මම හිතනවා ඒක යම් විදියකින් දරුවන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් යන්න පුළුවන් කිසිම රස්සාවකුත් නැහැ. ඒ නිසා නැවත වතාවක් අපිට ආපෝසරයක් අගෝස්තු මාසේ හරි ඒ පරණ විදියට උසස් පෙළ තියන්නත් දෙසැම්බර් වලදී සාමාන්‍ය පෙළ තියන්නත් පුළුවන්කමක් ලැබෙයි. දරුවන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒකෙන් කිසිම ආකාරයක දරුවන් උසස් පෙළ පන්ති ඇතුළත් වෙන්න පුළුවන් දරුවන්ට ඒ අවශ්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්. එකම එක සැරයක් ලන්ඩන් ඕ ලෙවල් සම්බන්ධයෙන් කොවිඩ් වසංගතයේ වෙලාවේ ගරුවැමතුම දාන්න මට වඩා හොඳින් ලන්ඩන් ඕ ලෙවල් සම්බන්ධයෙන් එහෙම තීන්දුවක් ගත්ත ගරුවැමතුමා. ඒකෙන් දරුවන්ට විශාල සහනයක් වුණා. ඒ නිසා මේ යෝජනාව සලකා බලන්නේ කියලා කියන එක විතරක් මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න කැමතියි.
මම අවසාන ප්‍රශ්නයට පිළිතුරු දෙලම් පටන් ගන්න ගරු මන්ත්‍රීතුමගේ අදහස් ප්‍රකාශ කිරීමට යමක් එකතු කරන්න. ගරු ඩලසලාපර්ම මැතිතුමනි, ඔබතුමාත් හිටපු අධ්‍යාපන ඇමතිවරේ, ලන්ඩන් එක්සෑම්ස් වල තිබෙනා වූ ටෙස්ටිං ඇන් ඉවැලුවේෂන් ක්‍රමය අපිට වඩා වෙනස්. මොකද පන්ති කාමරේ කන්ටිනියස් ඉවැලුවේෂන් එක ගිහිල්ලා තමයි ඒගොල්ලන්ගේ ටෙස්ටිං ඇන් ඉවැලුවේෂන් වල අවසාන වශයෙන් ලකුණු ලබා දෙන්නේ. අපේ රටේ තාමත් තියෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය. ඒක නිසා තමයි ඔබතුමන් මමත් අපි සිළු දෙනාම උත්සාහ කරන්නේ මේ ක්‍රමයේ වෙනසක් කළා. ටෙස්ටිං ඇන් ඉවැලුවේෂන් වල තිබෙනා වූ මේ తත්වය ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න. ඒක හිතන තරම් ලේසි නෑ. ඔබතුමා දන්නවා වෙනම කර්මාන්තයකුත් මේකේ තියෙනවා. එතකොට AI පිළිබඳවත් බලන්න වෙනවා. ඊළඟට මේකේ ආකල්පමය වෙනස්කම් කරන්න වෙනවා. කොයිතරම් දුරට පන්ති කාමරේ කරන මේ ඉවැලුවේෂන් එක පිළිබඳව ඇතිවන්නා වූ විශ්වාසය කියන ප්‍රශ්නේ එනවා. ඉතින් ඒක නිසා අපිට එකවර එක කරන්න බෑ ලන්ඩන් එක්සෑම් එකේ කරපු විදිහට. අපි උත්සාහ කළේ මේ අවුරුද්දේ කෙසේ හෝ උසස් පෙළ විභාග දෙකම පවත්වලා ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට ඕ ලෙවල් එක්සෑම් එක තිබ්බනම් 2025 අවුරුද්දේ 2024 අවුරුද්දේ අග වෙනකොට ඒ ලෙවල් එක්සෑම් ඕ ලෙවල් එක්සෑම් එක ඩිසెంబර් වල තියලා අගෝස්තු වල ඒ ලෙවල් තියලා ඒ විදිහට තමයි විභාග කාල සටහනයි වාර සටහනයි දෙකම එකට යන්න ඕනේ. දැන් විභාග කාල සටහන වෙනස් වෙනකොට වාර සටහනත් වෙනස් වෙනවා. ගරු මන්ත්‍රීතුමී ඉතාලම හොඳින් දන්නවා මේක. ඉතින් මේක මම මාස දෙකක් තිස්සේ මේක කිව්වා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා ෆූටයකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. දැන් පෙරේද ඒපු ලියුමට ඊයේ මම පිළිතුරක් යවුවා. ක්ෂණිකවම මම හිතනවා ඒගොල්ලෝ සාධනීය ලෙස ඒක සලකා බලාවි. අද වෙනකොට මේ ප්‍රශ්නේ විසඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊයේ පේපර්ස් 10ක මේ චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කරන්න කටයුතු කළා. ඉතුරු ටික අපිට පටන් ගන්නලා තව වැඩක් අපි කළා. ගරු මන්ත්‍රීතුමනි, මේ විභාගයේ ප්‍රතිඵල දීම ප්‍රමාද වීම වැළැක්වීම සඳහා වෙනදාට න්‍යායාත්මක ප්‍රශ්නපත්‍ර පරීක්ෂාවෙන් පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්න. මේ සැරේ අපි ගුරු සංගම් ටික එකඟ වෙච්ච නිසා අපිට පුළුවන්කම ලැබුණා ප්‍රායෝගික පරීක්ෂණ කලින් තියන්න. ඒ වගේම පැනල්ස් ප්‍රමාණය නැත්නම් සෙන්ටර්ස් ප්‍රමාණය වැඩි කරන්න දැන් කටයුතු කරගෙන යනවා විභාග දෙපාර්තමේන්තුව. එතකොට විභාගය ප්‍රශ්නපත්‍ර උත්තරපත්‍ර පරීක්ෂා කිරීමට ගත වෙන කාලය අඩු කරගන්න පුළුවන් සෙන්ටර්ස් ගන්න වැඩි කළා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරගෙන යනවා සාමාන්‍ය පෙළ විභාගයේ 29 වෙනිදා පවත්වන්න දින 10කදී සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙනවා. ඔබතුමිය කිව්ව කාරණේ හරි. දැන් රාජකීය විද්‍යාලය ගත්තොත් සමාන්තර පන්ති දිනවල 14ක්. එතකොට සමාන්තර පන්ති 14ක 11 ශ්‍රේණියේ දරුවොත් ඉන්න ගමන් තව යන්න එළියට යන්න හිටපු 14ක් එනකොට බරපතල පන්ති ප්‍රශ්නයක් විදුහල්පතිතුමුන්ට එනවා. ඉතින් ඒක නිසා මේ සීළු කටයුතු අවබෝධ කරගෙන තින්නේ බොහෝ පාසල්වල මේ ස්ටඩි ලීව් දීලා තිනවා පුනරීක්ෂණත් අවසන් කරලා තින්න නිසා මම හිතනවා මේ සති කීපය තුළ මේ ප්‍රශ්නේ අපිට අවසන් කරගන්න පුළුවන්. ෆූට එකත් සාධනීය ලෙස මේ ප්‍රශ්නය ගැන කල්පනා කළා. මේක ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් හැටියට විසඳා ගැනීමට එයාගේ සහයෝගය දෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විදුහල්පති ප්‍රශ්නය කතා කළා. තප්පර දෙන්න මන්ත්‍රීතුමා උත්තර දීලා ඉන්න මම ඕන එකට උත්තර දෙන්නම්. විදුහල්පති ප්‍රශ්නය
වෙලාව
ගාමට මේක අපි කියන්නේ පෙරට ඊළඟ පනතර එච්චර වෙලාවක් කියන්නේ නැහැ. බොහොම සරල පොඩි පනතක් තියෙන අපරාධ නිදහස් සංග්‍රහයේ සංශෝධනේ.
හරි බව.
දැන් විදුහල්පතිවරු සාමාන්‍යයෙන් 16000ක් ඉන්නේ. 16000න් 4800ක් පුරප්පාඩු වලට බඳවා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණු තහනම් නියෝගය සමිතියකටපත් කරගෙන මම වැඩ බාරගත්තාන් පස්සේ සීළු පාර්ශ්වයන් එකඟ වෙලා මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා ඉතාම හොඳින් දන්නවා මේ ප්‍රශ්නේ. තහනම් නියෝගය ඉවත් කරගත්තා. තහනම් නියෝගය ඉවත් කරගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිරීක්ෂණ දෙකක් එවනවා. එක නිරීක්ෂණයක් සමතකරණයට අවශ්‍ය කරන නිරීක්ෂණයක් එවුවා. ඒ සමතකරණය කළා කැබිනට් පත්‍රිකාව දැම්මහම ඒකට එනවා පරස්පර නිරීක්ෂණයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. එතකොට අපි පැනල් 10ක් දාලා විදුහල්පතිතුමෝ ඉන්ටිව් කළා. මේ වෙනකොට පත්තිම් දීලා අවසානයි 4800කට මේ පරස්පරේ නොතිබුණා නම් මේ පරස්පරයේ පිළිබඳව නැවත ඒගොල්ලන්ගේ හරිමතේ එවන්නයි කිව්වහම අද වෙනතුරු එවුවේ. යවල මාසයක් වෙන. මාසයකට වැඩි. මොකද දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජික වෙනස් වුණා. ඉතින් ඒක නිසා මේ 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 මේවා පිළිබඳව ඉතාම සංවේදීව. දැන් කොහොමද විදුහල්පතිවරුකට මොහොතකට එළියට යන්න බෑ වැඩ බාර දෙන්න ශ්‍රේණිධාරීක් නෑ සමහර ඒවා. එතකොට 4800 2022 ජූනි 30ට පුරප්පාඩු සංඛ්‍යාව. ඉන් පස්සේ ඇති වෙච්චව තිනෝ 2000කට වඩා විශ්‍රාම ගියේවත් එක්ක. එතකොට මේ ක්‍රියාදාමය අපිට තනියෙන් කරන්න බෑ අධ්‍යාපන අමාත්‍යාංශයට. මොකද මේක අලුතෙන් වැටුපක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරුවරුම තමයි උසස් වෙන්නේ විදුහල්පති සේට. සමහර ගුරුවරුන්ගේ වැටුප අඩු වෙනවා විදුහල්පතිවරු වුණාම. ඉතින් ඒක නිසා මම ඉතාම කඩිනමින් දැන් ඊයේත් මම දැනුම් දුන්නා කරුණාකරලා අපිට එවන්න ඕගොල්ලන්ගේ තීන්දුව අපිට මේ ඉන්ටර්විව්ස් ටික තියලා මේ 4800 පත්තිම් දෙන්න. එතකොට විදුහල්පති ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඉතින් උසස් පෙළ විභාගය ඔබ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක ආචාර සංගමේ ඒ වගේම ගුරු සංගම් වල ධනාත්මක ආකල්පත් එක්ක මම හිතනවා ඊළඟ පිය දවස් දෙක තුල විසඳගෙන අපි හැකියක්මෙන් ප්‍රතිඵල දෙන්න කටයුතු කරනවා. මේ වර උසස් පෙළ විභාගයත් අපි වෙලපෙන් නිවේදනය කරනවා මේක පටන් ගත්තාම අහවල් වකවානුවේ තියෙන්නේ කියලා. එතකොට ප්‍රතිඵල නිකුත් කිරීමත් එක්ක ඇති වෙන කාල සීමාව මම හිතන්නේ දරුවන්ට ප්‍රශ්නයක් නොවේ. ගිය සැරේ මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුවම තමයි අපිට යම් මාස දෙකක් විතර කල් දාන්න උනේ.
ඔව් වාසුදේව මහත්මයා.
දැන් මේ ඇමතුමා කියන විදිහට රාජ්‍ය සේවා කොමිසම මහා බාධකයක්. ඉතින් මේ රාජ්‍ය සේවා කොමිසම ගැන මේ පැමිණිල්ල තවත් අමාත්‍යාංශවලින්ම මේ වගේම එනවා. ඉතින් ඒ නිසා මේ රාජ්‍ය සේවා කොමිසම ගැන කුමක් හෝ කිරීමට ආණ්ඩුව වගේම බාර ගන්න අපි සහාය දෙන්න.
ගොඩක් තප්පරයක් දෙන්න ගරු මන්ත්‍රීතුමීගේ තව ප්‍රශ්නයක් තුන එතුමී හොඳ යෝජනාවක් කළා. දැන් අත්ත වශයෙන්ම විභාග පනත තියෙනවා අංක 25 1968. මේ පනත යට තමයි විභාග කොමසාරිස්වරයාට බලය පැවැත්වෙන්නේ විභාග පවත්වන්න. හැබැයි එතුමා සාමාන්‍ය පෙළ විභාගයේ ශිෂ්‍යත් විභාගේ පවත්වනකොට පේපර් සෙටර්ස්ලා විභාග දෙපාර්තමේන්තුවේ ඉන්නවා. එතකොට විභාග රාජකාරිය දෙන්නේ අපේ ගුරුවරු. ඊළඟට විශ්වවිද්‍යාල ආචාර පද්ධතිය සම්බන්ධ වෙන්නේ උසස් පෙළ විභාගයට. මොකද හැම ප්‍රශ්න පත්‍රයක්ම සෙට් කරන්නේ පේපර් සෙටර්ස්ලා වෙනම ඉන්නවා. අපි එලිදරව් කරන්නේ නැහැ කවුද කියන කාරණේ ප්‍රහාෂභාවේ රකින්නවා. ඒ මහාචාර්යවරු තමයි පේපර් සෙටර්ස්ලා හැටියට ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ සේවය අවශ්‍ය වෙනවා ෆයිනල් මාකින් ස්කීම් එක හදන්න. ඊළඟට ඒගොල්ල තමයි මේ චීෆ්ලා මේ එක එක පැනල්ස් වල පැනල්ස් තුනකින් යනකොට එක පැනල් එකක මහාචාර්යවරු ඉන්නවා ආචාර්යවරු ඉන්නවා පැනල්ස් තුනකට ගිහිල්ලා තමයි මේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් අවසාන වශයෙන් මේ පරීක්ෂා කළ අවසන් වෙන්නේ. මේකේ විභාග දෙපාර්තමේන්තුව ප්‍රමිතිය පවත්වා ගත යුතුයි. මේ සහතික විදේශ රටවල පිළිගන්නවා. මේ රටේ පිළිගැනීමට ලක් වෙන්න ඕනේ. ඒක නිසා මේ සමහරු යෝජනා ගන්න හැටියට මේ විශ්‍රාමික මහාචාර්යවරු දාලා එහෙම මේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කළා මේ ප්‍රමිතිය පවත්වන්න බෑ. මේක අනිවාර්යයෙන්ම මම ඒ නිසා තමයි වඩාත් සංවේදී වෙලා ආචාර්ය සංගමයත් එක්ක නිරන්තර සාකච්ඡාවෙන් අපේ මට්ටමේ විසඳන්න පුළුවන් සියලුම ප්‍රශ්න ටික විසඳීම කටයුතු කළේ දීමනා පවා දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩි කළා ඉල්ලීමක් නොකර. ඉතින් ඒක නිසා ආචාර්ය මහාචාර්යවරු සූදානම් මේ වෙනකොට මම හිතන්නේ මේ කටයුත්තට එන්න ජාතික කාර්යභාරයක් හැටියට යම් කැපකිරීමක් හැමෝටම කරන්න වෙනවා. ගරු මන්ත්‍රීතුමීගේ යෝජනාවන් මම බලාපොරොත්තු වෙනවා මේ පනත යම් ආකාරයකින් සංශෝධනයක් අවශ්‍ය නම් ඒ සංශෝධනය කරගෙන විභාග කොමසාරිස්වරයාට ස්වාධීන මේ විභාග පැවැත්වීමේ අවශ්‍ය පරිසරය සකස් කළ
දෙන්න. ප්‍රාදේශීය මැතිතුමා.
මගේ ප්‍රශ්නයට උත්තර අවශ්‍ය වෙන්නේ නැහැ මැතිතුමා. නමුත් ඔබතුමාට දැනගන්න මම කියන්නේ පෞගේ දවස්වල අපි පිටරට කම්පැනිකින් ගෙනාවා ඩිජිටල් කරෙක්ෂන් ක්‍රමයක්. ඒක තවමත් ඒ පේපර්ස් තියෙනවා එක්සමිනේෂන් ඩිපාර්ට්මන්ට් එක. ඔබතුමා ඒගොල්ලන් කැඳවලා මේක පුළුවන් නම් ඒක ක්‍රියාත්මක කරන්න බලන්න. එතකොට මෙච්චර ප්‍රොෆෙසර්ස්ලා ඕනේ නැහැ කරෙක්ෂන් වලට සෙන්ටර්ස් ඕනේ
නැහැ.
බොහොම අඩුවෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මේ කම්පියුටරයිස් කරලා ඩිජිටලයිස් කරලා කරන්න පුළුවන් වෙන්නේ විභාගයේ ප්‍රශ්න පත්‍ර ටෙස්ටිං ඇන් ඉවලියුෂන් ක්‍රමවේදයත් එක්ක. එතකොට මම ඒකයි මුලින්ම පැහැදිලි කළේ විශේෂයෙන්ම රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂිකර්මය. මේ ප්‍රශ්න හතරේ තමයි මේ විෂන් හතරේ තමයි බහුවර්ණ ප්‍රශ්න තියෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න කොහොමත් අපි ඒක තමයි කරන්නේ. හැබැයි ස්ට්‍රක්චර්ඩ් එසේ ව්‍යුහගත ප්‍රශ්න සහ රචනා ස්වරූපේව අනිවාර්යයෙන්ම ගුරුවරුන් සහ ඒකට අදාළ වන්නා වූ ආචාර්යවරුන් සම්බන්ධ වෙලා මැනුවල්ම කරන්න ඕන එකක්. ඉතින් මේක නෑ ඒක බෑනේ කොහොමද ඩිජිටලයිස් කරලා කරන්නේ පේපර් මාකින් එකක්.
හරි බොහොම ස්තුතියි. අපි මේ ප්‍රශ්නේ අවසන් කරමු.
ඔයාලා බලන්න. ඔව් ඊට එහා තියෙන දේ බෑ. මල්ටිපල් චොයිස් එක පුළුවන්.
හරි බොහොම ස්තුතියි. බුද්ධිපත් මහත්මයා ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙනවා මේක. ආයෙත් ඔබතුමාගේ අවසාන ප්‍රශ්නේ තාන්න ගමු.
අධ්‍යාපන මතුවා. ඔව්.
හෙටත් පාර්ලිමේන්තුව රැස් වෙනවා.
මේ අධ්‍යාපන මතුමනි මාධ්‍ය වාර්තාත් පළ වුණා නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් අගමැතිතුමත් ඔබතුමාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනු කමිටුවක් පත් කරා කියලා. දැන් මේ රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න මහජන මුදලෙන් අපි පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරන ජාතික අධ්‍යාපන කොමිසමක් තියෙනවා. එතකොට කොමිසමේ ඉන්නේ ප්‍රාමාණික බුද්ධිමතුන්. ඔබතුමාලම පත් කරන. මම කියන්නේ දැන් අමාත්‍යවරුන්ටත් පුළුවන්, පාර්ලිමේන්තුවටත් පුළුවන්, මේ රටේ කාටත් පුළුවන් ඒ ජාතික අධ්‍යාපන කොමිසමට යෝජනා ටික දීලා මේක කරන්න. ඉතින් ජාතික අධ්‍යාපන කොමිසමක් තියෙද්දි කුමක් සඳහාද මේ අනු කමිටුවක් හදලා තියෙන්නේ?
ඕක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. වැරදි අර්ථ දැක්වීමක්. ජනාධිපතිතුමා යෝජනා කළේ ක්ෂේත්‍ර තුනේම දැන් මේ වෙනකොට විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් යනවා උසස් අධ්‍යාපන අවස්ථාව පුළුල් කිරීම සඳහා. ඒක තව මාසයක් මාස දෙකකට කල් දික් කළා එතන වර්තා වේවි. එතකොට මුළු පාර්ලිමේන්තුවේම නියෝජනයක් එක්ක ඒ ටික එනවා. ඊළඟ කාරණය කලින් යෝජනා කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් තියෙනවා. ඊළඟට ජාතික අධ්‍යාපන කොමිසම කොමිසම් නීතිය අනුව අවුරුදු 4කට වතාවක් සාමාන්‍යයෙන් සමීක්ෂණ කළා ඒගොල්ලෝ මේ වාර්තාවක් ඉදිරිපත් කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඊළඟ වසර කීපයකට කොහොමද වෙන්නේ කියන එක. ඒ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඒ වාර්තාව තිබෙන්නා වූ කරුණු සහ දැන් සමහර කරුණු අපි ඉස්සරහට ගලපා ගන්න වෙනවා. දැන් අපි හිතුවේනේ අපේ රටේ ආර්ථිකය මෙහෙම පස්සට වැටෙයි කියලා. ඒක නොදැනනේ අර වාර්තාව හදලා තින්නේ. ඒතර එතනින් එහාට යනවා නම් කොහොමද ඉස්සරහට යන්නේ කියන එක නිසා ඒ ජාතික අධ්‍යාපන කොමිසමත් මේකේ කොටස්කරුව වෙනවා. මේ ක්‍රියාදාමයේදී මෙතෙන්දි කරන්නේ මේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා අපේ සහයෝගය ලබා දෙන එක. එහෙම නැතුව අනුකමිටුවෙන් ප්‍රතිපත්ති හදන්නේ නැහැ. ප්‍රතිපත්තිය හදලා තියෙන ප්‍රතිපත්තියේ අවශ්‍ය සංශෝධන ගලපා ගැනීම සඳහා අවශ්‍ය යම් ඉඩක් ලබා ගැනීම විතරයි වෙන්නේ.
හරි. චන්න ජයසිංහ මහත්මයා.
ගරු අධ්‍යාපන ඇමතුමනි, මුලින්ම ඔබතුමාට සුදිය පිරිනමනවා මේ අහන ප්‍රශ්නවලට මේ අවස්ථාවේදීම පිළිතුරු ලබා දීම පිළිබඳව විදුහල්පතිවරුන් පිළිබඳ කාරණයක් මතු වුණ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ජාතික පාසලක විදුහල්පතිවරයෙක් උසස් පෙළ ළමුන්ව ඔහුගේ දේශපාලන න්‍යාය ප්‍රචාරය කිරීම සඳහා පන්ති පැවැත්වීමට බලපෑම් කරනවා. ඒ වගේම පාසලෙන් පරිබාහිරව තියෙන උද්ඝෝෂණ කටයුතු සඳහා උසස් පෙළ ළමුන්ව සහභාගි කරවන්න බලපෑම් කරනවා කියලා ඒ පාසලේ දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් මට කරුණු දක්වලා තියෙනවා. ඒ පිළිබඳව හොයලා බලලා අප්‍රමාදීව කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලා
සිටිනවා. ඔබතුමා කියන පාසල දැන්ටමත් මේ වෙනකොට අපේ අදාළ අංශවලට දැනුම් දීලා තිනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළා කටයුතු කරන්නයි කියලා.